දැන් අපි ගොඩක් වෙලාවට කනඩෝල් වගේ බේන් කිලර්ස් කියන අපි ඒවයි දෙද සමීප වෙන්නේ නැහැ නේද? වේදනාව යටපත් කරනවා විතරයි. දෙලේට දෙකක් නෙමෙයි. පිටුම තාවකාලිකව යටපත් කරනවා. එහෙත් ඕකම පුළුවන් තමන්ගේ හිත දියුණු කරගත්තාම කරන්න. හිත දියුණු කරනවා කියන්නේ වේදනාව ගැන බලන්න පුරුදු වෙනකොට යාක ඒක දිහා බැලීම තුලිනුත් ඒක යටපත් වීමට වඩා යටපත් වීම සමහරට දෙලේ සුව කර ගැනීම තරම් මට්ටමක ක්‍රියාවකට ගන්න පුළුවන්. හ්ම්. ඉතින් ඒ නැහම ඉස්සෙල්ලා ටිකක් පොඩි පොඩි වේදනා දිහා බලා ඉන්න පුරුදු වෙනවා. එකපාරට දරුණු ඒවා ගන්න ගියාම අමාරුයි. ඈ කකුල විදෙනකොට එකපාරට දිගාරින් නැතුව ඉස්සෙල්ලා පොඩ්ඩක් බලائیں۔ මොකක්ද මේ රිදෙනවා කියන්නේ? ඇයි මේක දිගාරින්නේ? මොකක්ද මේ මේ රිදෙනවා කියන්නේ මොන වගේ දැනීමක්ද? කියලා ටිකක් කියලා බලائیں۔ මේ බලائیںනකොට තියෙන එකක් තමයි ඔබ වැඩි වෙනවා. නිකන් දිනනකොට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ හිත ඔබ වැඩි කරලා දෙන්නවා. ඉන්නම බෑ. ඉන්නම් වෙයි නම් පොඩක් කකුල දිගාරින් මේක ප්‍රශ්නයක් නෑ. අපි ආයේ ආයේ ඔක බලාගෙන පුරුදු වෙන්න. එතකොට ඉතාවක් කී මේක මේ හිතෙන් කරන මුලාවකට අහු වෙලා නේ අපි. එහෙම කරන්නේ කියන එක. අර කිව්වා වගේ වේදනාව දැන් අපේ කායික වේදනාවක් තියෙනවා නේද නෙවෙයි. හැබැයි ඔක මානසිකව වැඩි කරනවා. අපි වේදනාව දෙකක් තියෙනවා. කායික වේදනාව විතරක් නෙමෙයි මේක තව වැඩි කරලා මානසික වේදනාව. මානසික වේදනාවක අපිට පුළුවන් වෙනස් කරන්න. දැන් ඒකේ ප්‍රධාන දෙය තමයි අපිට රිදෙන්නේ මේක මට රිදෙනවා. මගේ ශරීරේ මගේ කකුල තමයි රිදෙන්නේ කියලා අපි බාර ගන්නවා. ඔන්න ඔය කතිය හින්දා තමයි මේක මට ඉන්න බැරි. දැන් තමයි මේක වැඩි කරන්නේ. සමහර වෙලාවට අපිට කැක්කුම් තියනවා වෙන බර කතාවක ඉන්නකොට ඒක තියනවද නැද්දවත් නැහැ නේද? ටෙලිග්‍රෑම් එකක් එහෙම බලනකොට මොනවද වේදනාව? එන 100ක නේද? එතකොට වේදනාව තිබිලා නැද්ද? තිබිලා තියනවා හිතේ මොනවා නැහැ. හ්ම්? දැන් මේකෙදි අපි විදර්ශනේදී කරන්නේ වේදනාවෙන් පැනලා යනවා නේද? බේන් කියලා එකෙන් කරන්නේ ඒක යටපත් කරලා දාලා නේද ඒක පැනලා යනවා. විදර්ශනාවේදී අපි ඒක ඇත්ත කියලා බලනවා. වේදනාව කියන්නේ මොකක්ද? අපි දැන් ලෝකේට ආයේ විදිහට වේදනාව බාරාරක් තියනවා. දැන් අපි ඇත්ත කියලා බලන එක තමයි විදර්ශනාව කියන්නේ. යථාභූත සත්‍යන. ඒක වේදනාවක් තියනවා. අපි ධර්මෙනුත් අහලා තියෙනවානේ වේදනාව කියලා. චෛතසිකයක් තියනවා නේද? කොහොමද වේදනාව ඇතිවෙන්නේ? ස්පර්ශ. ස්පර්ශය වේදනා. ඈ? ස්පර්ශය ඇති වෙන්නේ කොහෙද? ආයතන. ආයතන කීයක් තියෙනවද? 6. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය ආයතන 6, ඉන්ද්‍රිය 6 කියලා කියනවා. ඔය 6න් ඕන එකකින් අරමුණක් ගන්න වෙලාවක ස්පර්ශය. ඒ ආයතනේ ස්පර්ශය. එහෙනම් චක්කු සම්පස්සේ නේද? කනේ නම් සෝත සම්පස්සේ. ස්පර්ශයක් වෙනවා. ඔය ස්පර්ශය හේතුවෙන්මයි වේදනාව නැටන්නේ. පස්සපච්චය වේදනාව. හ්ම්. වේදනාව ඇත්තටම බැලුවා කයට අයිති එකක්ද හිතට අයිති එකක්ද? අස්සපච්චය වේදනා නම් වේදනාවේ චෛතසිකයන් නේද? හිතේ තියෙන නාම ධර්මයක්. හරිද? ඒක වේදනාව කියන්නේ. රූපයක් නෙමෙයි වේදනාව කියන්නේ. හිතට දැනෙන ගතියක්. හිත දැනගන්න ගතියක්. හැබැයි ඔබ කියන්නේ ලේසි බලන්න අමාරු. ඔබ කිව්වට මගේ අතේ විදෙන්නේ, මගේ වකුලේ විදෙන්නේ කියලා අනිත් පැත්තෙන් කියනවා. හිත පිළිගන්නද? ඒ අපි ලෝකෙට ආйти දැක්ම තමයි අපි බලන්නේ. ඇත්ත සියති දකින්නේ නෙවෙයි. ඒක තමයි මේ බුදුතහම ඉදල් කරගන්නේ. අපි දැන් කතා කරන්නේ රිදෙන එක විතරනේ. ඒක විතරක් නෙමෙයි. සැප වේදනා නේද? සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා කියනකට වඩා අදුක්කම සුඛසම සුඛ. දුකක් නැති, සැපක් නැති. දුක් ගොඩට දාන්නේ නැහැ, සැප ගොඩට දාන්නේ නැහැ. මම අදහස් ගතියක තියාගන්න. සුඛ වේදනාවේ හැංගිලා තියෙනවා අපේ ක්ලේශය. ඇලි රාගේ රාගානුසය සුඛ වේදනාව යටින් තියෙන රාගානුසය ඈ දුක්ඛ වේදනාව යටින් තියෙන පටිඝානුසය ගැටෙන ගැටි සුඛ වේදනාවට අපි ඇලෙනවා රාගයේ පැත්තට යනවා ඒ දුක්ඛ වේදනාවේ තියෙන ගැටෙන අකමැති ගැටි පටිඝානුසය අදුක්කම සුඛයේදී මොකද තියෙනවද මොහේ කියන්නේ අවිජ්ජානුසය කියන්නේ ඇත්ත ඇතියට නොදන්නකම අසිනීලාව කරන ස්වභාවයේ හරි සුඛ වේදනාවේ රාගානුසය දුක්ඛ වේදනාවේ පටිඝානුසය අදුක්කම සුඛයේදී අවිජ්ජානුසය එන්න තමයි රෝලින් හැදෙන්නේ. මෙතනා තියෙන්නේ ආගයයි, කටිගයයි, අවිද්‍යාවයි. ඒක අකුසල පැත්තට තමයි යන්නේ.
සේ රාගානුසේ, පටිගානුසේ, මෝහානුසේ ගැබ්බෙලාම තියෙනවා.
ගැබ්බෙලාම තියෙනවා හැබැයි අවිද්‍යාව නැතිකටවත් පුළුවන්. අහතන් වහන්සේ නෑ ඒක.
සෝවාන්
වෙච්චි. දැන් ඔය සාමාන්‍ය පුතග්ජනයගේ ස්වභාවය ඔය කියන එක. හිත දිනු කරපු කෙනාගේ විතර වෙනස්. විදර්ශනය කරන කෙනාගේ විතර වෙනස්. එතන අපිට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. පුතග්ජන ස්වභාවය තියෙන්නේ අර මට්ට. සුඛ වේදනාවක් આવුත් ඇලෙනවා. ආගේ දෙත්. දුක්ඛ වේදනාවක් එනකොට ගැටෙනවා. පටිගේ ධම්මදීන රහත් වෙනවා. විසාක උපාසක. විසාක උපාසක දැන් ගිහි කාලේ මේගොල්ලෝ මේ සාමි කුරුසයයි බහර්යාව. මේ භාවනාට යන කලින්. ඊට පස්සේ දෙන්න කතා වෙලා යනවා ඒ ධර්මයේ මාර්ගයේ වඩන්න. වෙන් වෙලා යනවා. ඊට පස්සේ ආයේ හම්බ වුණ දවසක තමයි ඔය සංවාදය ඇති වෙන්නේ. මේ වෙනකොට විසාක උපාසක අනාගත. ධම්ම දින්න රහතර දෙන්නට දෙන්න දන්නේ. හරි? විසාකට ඕන දැන් ධම්ම දින්න ඔය ගියාට බාහකලාද දන්නේ. පොඩ්ඩක් බලන්න ඕනේ කියලා දැන් ටෙස්ට් කරන්න තමයි ප්‍රශ්න ටික අහන්නේ. කොච්චර හිත දියුණු කරගෙනද කියලා. ඒ අහන පිළිවෙලක් යනවා. ඒක වේදනාව ගැන අහනකොට අහනවා වේදනා ಜಾති කීයක් තියනවාද? ඒකට තුනයි කියනවා. මේ ಜಾති තුන ඊළඟට ඒවයි මොනවාද අනුසය කියන්නේ කියනකොට ඔය කීප ටික කියනවා. හරි හොඳ සූත්‍රයක් ඒක. ඊවල බලන්න. ඊළඟට ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා දැන්. ඊළඟට මේ වචනයක් දානවා. පාලි වචනයක් තියෙනවා ටිකක් ගැඹුරු. පටිභාගය කියලා එකක්. පටිභාගය. කියන්නේ කන්ද. විරුද්ධ භාගය වගේ. පටිභාගය. ඒක මෙහෙමයි අහන්නේ. සුඛ වේදනාය අනුසය රාගාංශය දුක්ඛ වේදනාය ප්‍රතිගාංශය අදුක්ඛම සුඛේකේ අඥානසය ඊළඟට අහනවා මේ සුඛ වේදනාවේ ප්‍රතිභාවය මොකක්ද කියලා නිකන් ප්‍රතිවිරුද්ධ අනිත් භාගය මොකක්ද පොල් ගෙඩියක් ඉඳහම නේද කබයක් වෙන අනිත් දේ මොකක්ද වගේ අහනවා වගේ එකක් ප්‍රතිභාවය ඈ අමදින්න රහත් තෙරණිය කහක් කියලා දන්නේ. ඒ ධම්මදින්න ගෙන් අහනවා විසාරක උපාසක. නේද? සුඛ වේදනාවේ ප්‍රතිභාවය මොකක්ද? මොකක්ද කියලා දෙන්නේ? දුක්ඛ වේදනාවද? සුඛ වේදනාවේ ප්‍රතිරූපක පැත්ත නිකන් දුකයි. නේද? දුක්ඛ වේදනාව ඉලකට අහනවා දුක්ඛ වේදනාවේ ප්‍රතිභාවය මොකක්ද? සුඛ වේදනා. සුඛ වේදනා තමයි දෙන්නේ. හරි. ඒක නම් හරි ඊට පස්සේ තමයි අදුක්ඛව සුඛයේ ප්‍රතිභාවය මොකක්ද? අවිද්‍යාව. එන්නේ ඇත්ත නොදන්න කම. අදුක්කම සුඛයි ප්‍රතිවාද නේද මට තියාගන්න මේ අපි වගේ කෙනෙක් නේ අනාගත කෙනෙක් නේ දැන් ප්‍රශ්න අහන්න උත්තර දුන්නහම එතකොට ඊළඟට අහන අවිද්‍යාවේ ප්‍රතිවාදය මොකක්ද අවිද්‍යාවේ ප්‍රතිවාදේ විද්‍යාව නොදන්න කමනේ අවිද්‍යාව කියන්නේ නේද? ඇත්තටම දන්නේ නැහැ. දන්න බව ඒක ප්‍රතිවාද. විද්‍යාවේ ප්‍රතිවාදය මොකක්ද කියලා අහන්න. දැන් ටිකක් ගැඹුරට යන්න ලෝකෝත්තර. විද්‍යාවේ ප්‍රතිවාදය විමුක්තිය කියන්නේ. ඊළඟට අහනවා විමුක්තියේ ප්‍රතිවාදය මොකක්ද? නිවන. කියලාත් නාපන්නේ නිවැරදි ප්‍රතිකාරයක් කරත්
ප්‍රශ්නේ
ඔව් ප්‍රශ්නේ මොවාලිය කියලා උත්තරේ දෙනවා ඉතින් නිවැරදි ඒ විදිහට මේ සංවාදය යනවා මතක් කරේ වේදනාව ගැන අහපු හින්දා මම දැනගන්නේ කොහොමද මොකද ඔතන තියෙන නිවැරදිට යන මාර්ගය හොයලා කියලා එතකොට අපි දැන් ඔය ටික නිකන් සරලව ගත්තොත් අපි නම් දැන් දුකක් දැනෙනකොට මොකද කරන්නේ? කකුල රිදෙනවා ඉන්න බෑ වාඩිලා. මොකද කරන්නේ? දිගාරි. දැන් කොහටද පණින්නේ? දුක්ඛ වේදනාවේ නම් සුඛ වේදනාව. එනි පරිගාරිය අල්ලගන්න. නේද? ඒ ඔය දෙකේ තැනපැන තමයි මේ ලෝක ජීවිතය. මොකද ඔතනින් එහාට ඔගේ ගැලවුමක් තියනවා කියලා අපිට පේන්නේ නැහැ. ඉන්න කෙනා ශක්තියක් නැහැ. ඈ සාමාන්‍ය ජීවිතේ කරන්නේ ওই විදිහට. බඩගිනි මහා කනවා. දුක් වේදනායි සුඛ වේදනායි. වාඩිලා ඉඳලා මාරු වෙනකොට හිතගන්න. ආයෙ ටිකක් වෙලා ওই විදිහට හිතගෙන ඉන්නකොට මුලින් සුඛ වුණාට ඒක අමාරු වෙනවා නේද? ආයේ පරිණාම තව එකකට. ඉතින් එතකොට හිතෙනවා වාඩිවෙලා තමයි සැප කියලා අන්න සුඛ වේදනාව හොයාගෙන පන්න. පන්නට ඒකත් කියලා වෙන්නේ ආයි දුක. ඒකට ඔය අන්ත දෙකේ පැන පැන නේද ඉන්නේ. ඔහොම පැන පැන ඉඳලා නම් නිවන හම්බ වෙන්නේ නැහැ. ඒකයි දැන් පොට්ටක් එනවා කියලා කකුල දිගාරින්න කලින් කක්ක ඉරිදෙනවා කියන්නේ කියලා පොට්ටක් බලන්න කිව්වා. ඒක දිහා බලලා ඊට පස්සේ දිගාරින්න. ඒකට කලින්ට වඩා ටිකක් තේනවා. නුවන්ද අපි පුරුද්දට මේ වගේ කකුල දිගාරින්න. ඒ දුකෙන් සුකට අන්න. සුක කියලා හිතාගෙන පැන්නාට එතරම් දුක තමයි ඒක ටිකක් වෙලා යනකොටයි තේරෙන්නේ. මුලින්ම සැප කියලා හිතුණාට ඇත්ත தත්ත්වය දැක නෙමෙයි. ඇත්ත தත්ත්වය සැප වුණා නම් ආයීරියව මාරු කරන්න ඕනේ. එහෙනම් එතනත් අපි මුලා වෙලා නේ. එතකොට ඕක දිහා බලා ඉන්නකොට පොඩි වෙනසක් වෙනවා. පරණ පුරුද්දට අමතරව තවත් දෙයක් කොතන තේරෙන්න ගන්නවා. මේක තමයි අදුක්කම සුප කියන එක. සමාධිය වඩන අය දන්නවා ඕනම් ඉන්න පුළුවන්. පැයක් වුණත් වෙයි ඉන්න පුළුවන්. ඉරියව් වෙනස් කරන්නේ නැහැ. ඉරියව් වෙනස් නොකර වේදනාව අයින් වෙලා තියෙනවා නේද? ඒක වෙන්නේ කොහොමද? ඇයි කියන්නේ තවත් පැත්තක් තියෙනවා. අපි ලෝකේ ජීවත් වෙනවට වඩා. නේද? වේදනාව. ඒක තියෙනවා. ඔය වේදනාව තිබුණද එන්න වේදනාව තපස් නැහැ දුක්ස් නැහැ. කියන මට්ටමකට එන්න පුළුවන් අදුක්කම සුඛ වේදනා. තනමත් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ වේදනාව ඔය ಜಾති තුනට බෙදලා තියෙන්නේ කවුද? හිත. අපේ හිතේ ස්වභාවය අනුව නේද බලනන් තියෙන්නේ. ඒ ධර්මතා අත්දකින්න පුළුවන්, දකින්න පුළුවන්. ඊළඟට ඔය සමාධියේ හිටියටම ඒත් ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ ඉන්න පුළුවන්. හරි සතයි ඔක ඉන්න පුළුවන්. මොනවාට යථාභූත ස්වභාවය තේින්නේ නැහැ. මොකද ඒකෙත් තියෙනවා අවිද්‍යාව. විද්‍යානුසේනෙකි අදුක්කම සුඛ වේදන. හැබැයි ඔතන තියෙනවා නිවන් දොරටුවක්. ඔතනින් එහාට යන්න හැකියාව තියෙනවා ධර්ම අහලා තේරුම් ගන්න. යන්න දකින්න පුළුවන් තනත් හැංගිලා තියෙන අවිද්‍යාවක් ඒ නිසා අපි මුලා වෙලා මොහෙන්ද අවුලලා ඒ අවිද්‍යාව තේන්නේ විද්‍යාවත් එක්ක නැත්නම් ප්‍රතිලා කියලා තේන්නේ ඒක අනිත්‍යත්වත් එක්ක නේද ආයේ අවබෝධිත් එක්ක එහෙනම් එහෙම රවටුණත් එහෙමයි නැත්නම් එහෙමයි කියලා නුවණක් එනවා ප්‍රතිලාගේ දකින්න හැකියාව තියෙනවා. එතකොට ඔන්න අවිද්‍යාව දුරු කරන්න උත්සාහ කරන කෙනා විද්‍යාවත් එක්කනේ යන්නේ නේ. එහෙනම් සම්මා දිට්ඨියක් ඇවිල්ලා ඇත්ත දකින්න නුවණ. ඒ අනුව මාර්ගේ වඩනකොට ඊළඟට ඒකේ ප්‍රතිඵලය ඒකේ ප්‍රතිභාවය තමයි විමුක්තිය නිදහස් වෙනවා. ඒ නිදහස් වීම ඊළඟට නිවන දක්වා ගෙනියන්න පුළුවන්. ඉතින් එතන මම දකින්නේ අතරින් අදුක්කම සුඛයෙන් එහාට යන්නේ විදර්ශනේ. ලෝකෝත්තර මාර්ගය. අදුක්කම සුඛ මට්ටමට ගන්න පුළුවන් සමතේ. හරි. එලෙන්නේ ගැටෙන්නේ නැතුව ඔබේ ඉන්න මට්ටමට ගන්න පුළුවන් සමතේ අතුලින්. හැබැයි එතනින් එහාට යන්න නම් විදර්ශනාව අවශ්‍යයි. එතන ධමයක් අහලා දකින්න. ඒ වගේ තමයි සාකච්ඡා ඉදිරියට කරපු ගමන. ඒතර බ්‍රහ්මයේ
ඔක්කොම ඉන්නේ අවිද්‍යාව.
ඔව්. ඔක්කොම නෙමෙයි සම්මාදිට්ඨිය නැති.
නැති.
ධර්මයක් අහලා තේරුම් නොගත්ත කිරිස ඔක්කොම
අවිද්‍යාව.
ඔව්. ඉගෙනම බ්‍රහ්මතරේ දක්වා අවිද්‍යාව මත ඉන්නේ. ඒගොල්ලෝ සසරෙන් ගැලවිලා නැහැ. සසරෙන් ගැලවෙන මාර්ගයට වැටිලා නැහැ. දහමක් අහලා ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගෙන නැත්නම් සමාධිය වැඩලා චතුර්ථ ධානය නැත්නම් අෂ්ඨ සමාපත්තිය රූපාවචර ධානය වැඩලා යන්න පුළුවන්. ඒ සම්මා දිට්ඨිය නැහැ. මහා බ්‍රහ්මය පවා එහෙම තමයි ඒකට. බ්‍රහ්මයන්ගේ නාමක. ඒ කියන්නේ
අදුක්කෝසු ආස්ථාවේදී ඒ හත ලබන්න පුළුවන්.
ලබන්න හැකියාව තියෙනවා. ඒක තමයි මේ සූත්‍රෙන් ගන්නවා.
ඒ එතනින් ඒක ඒකම
තමයි. නිවන් මාර්ගයේ විරුද්ධ කරගන්න හැකියාව තියෙනවා.
එතන නෑ දැන් ඒක නොකර ගත්තොත් ආ විදිහට ප්‍රතිලෝකවල ගියත් ඉතින් ආපහු ඒක සම්මාදිට්ඨිය
නෙමෙයි. නෑ. තේරුම් ගත්ත නැත්නම් සම්මාදිට්ඨිය.
ඒක නතර නෑ.
ඒ කියන්නේ සමාධියේ ඕන තරම් පැය ගාණක් හිටියට සපයක් වෙන්නේ නෑ. ලෞකික සුවයක් වෙන්නේ නෑ. ලෝකේ ඩයි නැත්නම් හරි සුවයක් තියෙන හරි ආසයි.
ඒකයි
නෑ නේද? ඒකේ ඇලෙනවා. ලෞකික මාර්ගයේ ආනන්තරිය කුසල කර්ම. ඇලෙනවා කියුවට ඕක නතර ඉන්න එපා කරන්න පුළුවන් නම් කරන්න. ධානා වඩන්න පුළුවන් නම් වඩන්න. ඒක උදව් වෙනවා මාර්ගෙට. අද ධ්‍යාන වඩපු මනස දිනුයි අපේ සාමාන්‍ය මනසට වඩා. විශේෂයෙන් නීවරණයටපත් වෙලා තියෙනවා. දැන් බාහ්‍ය දාන කීරිය කියන්නේ අෂ්ඨ සමාපatti. හරි. ඒක උදව් වෙනවා යාට දහම ක්ෂණිකව අවබෝධ කරගන්න. එතකොට ඔය දැන් වැරදි අදහසක් තියෙනවා මේ ධ්‍යාන කරහන් ඕවට ඇලෙනවා එහෙනම් කරන්න එපා කියලා. ඒක කියන්නේ ධ්‍යාන වඩන්න බැරි අය. බය වෙන්නේ පා ධ්‍යාන වඩන්න පුළුවන් නම් වඩන්න. ධ්‍යාන
වඩලම නිවන් දකින්න පුළුවන්ද? චතුත්
දන්දා. නැහැ නෑ. දැන් අපි ගමුකෝ දැන්. සමාධියක් නැති කෙනා අහන ධර්මයේ සමාධියක් තියෙන කෙනා අහන ධර්මයේ කාටද තේරුම් ගන්න පහසු? සමාධිය තියෙන. ඊට වඩා පහසුයි ප්‍රථම ධ්‍යානෙ තියෙන කෙනාට. මොකද යා දැන් කාමයන්ගෙන් මෙන් වෙලා ප්‍රථම ධ්‍යානෙට. විරිච්ච කාමයේහි විරිච්ච කුසලේ. බොහොම පිරිසිදු මනසක්. එක තේරුම් මනස. ඒකට දහම තේරුම් ගන්න පහසුයි මේ පෘථග්ජන මනසට වඩා මේ කෙලස් කුඩේ ඉන්නේ කරවල. හිත දිනු කරන්න ඕන බුදුහාමුදුරුවෝ නිතරම දෙන සමාධි වික්කවේ භාවයේද සමාධිය වඩන්න. මහණෙනි සමාධිය වඩව. මහණෙනි සමාධිය වඩව කියලා තමයි උපදෙස් දෙන්නේ. හරි. එතකොට දැන් දහමක් නැති කාලයක ධ්‍යාන වැඩිවොත් ඒවයි නවතිනවා. අපි ධ්‍යාන වඩපු කෙනාට දහම ඇහුනොත් ඉක්මනින්ම අවබෝධ කරගන්නවා. මොනද අපි තියෙනවා? අපි මතක තියාගන්න දහම ආලානේ තියෙන්නේ ඕක කෙලවර නෙවෙයි කියලා. සමාධි ධ්‍යාන කෙලවර නෙවෙයි කියලා දන්නවනේ. එතකොට ඒවයි නවතින්නේ නැහැ. මොකද දහම අහපු කෙනාගේ මේ නුවණ තියෙනවා. එහෙනම් බය වෙන්න එපා. සමාධි ධ්‍යාන වඩන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. එකෙන් හිත දිනුවා. හිත ගොඩක් කලබල කරනවා මොකද කරන්න අමාරුයි. එකක් බලන්න හදනකොටම හිත 10ක් විතර තව මතක් කරනවා. එතකොට තමයි දැන් විදර්ශනය කරත් ගියාට බෑ කියලා වෙනවා. එහෙනම් එතකොට සමතේ ටිකක් වඩා ගන්නවා. සතිය සමාධිය වඩා ගන්නවා. ඉතින් මේ දහම අහලා දැනගන්න ඕන. ඒක එකක්. යනා පස්සන් යථා භූතං. එයාට තමයි සම්මාදී කියන්නේ. නැත්නම් සම්මාදී කියන්නේ. ඉඳගෙන භාවනා කරාට එන්නේ නැහැ. ඉඳගෙන භාවනා කරාට එන්නේ නැහැ. එන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. භාවනාවෙන් විතරක් සම්මාදී කියනවා. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන. දැන් මාත්‍රිය ආයතන ගැන අහලා දැනගෙන හිටියේ නැත්නම් ඕවා සමාධියෙන් අවබෝධ වෙයි. ඒක
නෙමෙයි. සමාධියෙන් පස්සේ ආයතන විදර්ශන
ඔව් විදර්ශනය කරන්නේ දැනගන්න අහලා දැනගන්න ඕන අහන්නේ අපි බුදු කෙනෙක් මේව පැහැදිලි කරපු නිසා නේද ඒකට ඒක අහලා දැනගන්න ඕන දැන් අහන එක සුතමේ යන්නේ ඊළඟට උන් ගැන හිතලා විමසලා චින්තාමය යන්නේ ඉති කරගන්නවා ඒ තමයි දැක්මක් කරගන්නවා එයාට තමයි දැන් මාර්ගය වඩන්න පුළුවන් මම මේ කියන්නේ ආර්ය මාර්ගය නිකන් භාවනා කරන්න ඕන කියලා පුළුවන් ආර්ය මාර්ගයට එන්න නම් ධර්ම අහලා දකින්න ඕන සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන සම්මාදිට්ඨිය දෙකක් තියෙනවා කර්මඵල අදහන එක සම්මාදිට්ඨියක් ඒ කියන්නේ ලෝකේ යන මාර්ගයේ යහපත් කරන එක අපාය යන්නේ නැතුව දිව්‍ය ලෝක යන්නේ කොහොමද කියන්නේ ඒ කියන්නේ ඔහොම දන්නවනේ නේද පව් කළොත් නරක තැන් වල යනවා පින් කළොත් පොල් තැන් වල යනවා ඒ කම්ම කම්පලය එදෙයි කර්මඵල එන අවබෝධයක් තියෙනවා. ඉතින් ඒක හැබැයි ලෝකේ යම හැටි ගැනම කියාවේ. නේද? ඊළඟට උපදිනවා උපදින තැන හොඳ කරගන්න විදිහක් මේ කරන්නේ. ඒක ලෝකෙට අයිති සම්මාදිට්ඨියක් කියලා. කම්මස්සගත සම්මාදිට්ඨිය කියනවා. තව සම්මාදිට්ඨියක් තියෙනවා. මේ සසරේ කොහේ ඉපදුණත් දුකයි. ඕකෙන් ගැලවෙන්න ඕන කියලා නුවණක් එනවා. ඒකට කියනවා චතුසත්‍ය සම්මාදී ලෝකෝත්තර චතුසත්‍ය සම්මාදී කියේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් එනවා. ඔය දිවී ලෝකේ ඉපදලා ධර්ම ලෝකේ ඉපදලා කොහේ ඉපදුණත් දුක දුකයි. දුක්ඛාර්ය සත්‍ය දැනටත් පුදුයි. කියන්නේ. පිටාට බලන්නේ මේ සසරේ යන එක නෙමෙයි සසරෙන් ගැලවෙන්නේ. ඒකයි මේ බුදුදහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතර. ඒක තමයි අපි දහම්කින් ගන්නවන ප්‍රයෝජනය. හරි. අපි මිනිස්සු වෙලා දහම අහන්න ලැබිලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නමයි චතුසත්‍ය සම්මාදිට්ඨිය. ලෝකෝත්තර දැක්ම ලෝකේ ඉක්මවා යන දැක්ම. ලෝකේ යන දැක්ම නෙවෙයි. එතන මෙහාට. නැවත නූපදින මට්ටමක් තියෙනවා. එතනට යන්නේ කොහොමද? ඒ ලෝකෙට අහු නොවෙන්නේ කොහොමද? ලෝකෙ ඉක්මවා යන්නේ කොහොමද කියන්නේ? ඒක දකින්න බුදුරජාණන් වහන්සේ දෙන්නා මේ ආයතන විදිහට දකින්න, ස්කන්ධ විදිහට දකින්න, ධාතු විදිහට දකින්න, එක එක විදිහට දේශනා තියෙනවා. නේද? ඒකේ විදර්ශනාවේ මූලික දෙයක් තමයි දැන් ලෝකය දකින්න ගියේ කොහොමද බුදුරජාණන් වහන්සේ? බාහිරෙන්ද තමන් තුලින්ද? සමාධි. එහෙම කිව්වේ ඇයි කියලා හිත නුවණක් එනවා. ඉතින් තමයි මේ සමාධිය ආවා කියන්නේ. මෙතන ඉදර්ශනය කරන්න පටන් ගන්න පුළුවන් වෙන්නේ. මට තියන්න දැන් ඉදර්ශනය කියලා ගොඩක් අය එක එක දේවල් කරනවා. මම කියන්නේ ආර්ය මාර්ගය. ලෝකෝත්තර මාර්ගය නැත්නම් සෝවාන් මාර්ගය. ඒ පැත්තට එන්න නම් හොඳට දහම අහලා මේ ලෝකෙට අයිති මොකක්ද ලෝකෙ ඉක්මවා යන්නේ කොහොමද කියලා නුවණක් එනවා. ඒ මාර්ගයට. දැන් ඔයගොල්ලෝ ආයතන ගැන බලනකොටම අතෙන්දි තේින්නේ නැති ලෝකෙට අහුනේ කොහොමද? සද්දය ඇහෙනකොට අන්න අර ඒ කුරුල්ලෙක් ඉන්නවා. ලෝකෙට අහු වෙලාද නැද්ද? අහු වෙලා. ඒ කුරුල්ලා කෑ ගහපු සද්දේ තමයි මට ඇහුනේ කියන එක කියන්නේ. ටිකක් ආයතන කරතෙන් බලමු. සද්දයක් ඇහුණා. සද්දය ඇහුනේ අපේ කනින්. කන නැතිුණා නම් සද්දය ඇහෙන්නේ නැහැ. එහෙනම් තමයි අපිට කුරුල්ලෙක් ගැන දැනගන්න විදිහ නැහැ. එහෙනම් කන මුල් වෙලා. නේද? කන මුල් වෙලා අපි අහලා තියෙන්නේ මොකක්ද? සද්දය. කනට පුළුවන් සද්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. කන ගෝචර වෙන්නේ ශබ්ද වලටනේ ගෝචර රූප කියලා කියනවා නේද කනට ගෝචර වෙන්නේ වර්ණ කනට ගෝචර වෙනවද ගඳසුවද නෑ රස ස්පර්ශ නෑ ඒ ගෝචර භූමියට අයිති නෑ නේද කනට ගෝචර භූමිය ශබ්ද විතරයි හරි ඒ කියන්නේ කනට විෂය වෙන්නේ ශබ්ද විතරයි ඇහැට විෂය වෙන්නේ කනට විෂය වෙන්නේ නෑ එකෙනා නානා විෂයන් මේ ආයතන පහක් තියෙනවා ඉන්ද්‍රිය පහක් තියෙනවා නේද ඇහැ කන නාසය දිව ශරීරය කියලා ඒවා නානා විෂයන් ඒගොල්ලන්ගේ විෂය වෙනස් හරි එක්කෙනෙක්ට විෂය වෙන ඒවා තව කෙනෙකුට විෂය වෙන්නේ නැහැ අපි දන්නේ නැති වුණාට ඒ කාලේ බ්‍රාහ්මණයේ දැනගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මෙහෙම ඉන්ද්‍රිය පහක් තියෙනවා. නානා විෂයානි නානා ගෝචරානි. නානා ගෝචරානි කියන්නේ මොකක්ද? ඒ විෂය ඇතුලේ ගෝචර භූමිය ඇතුලේ වෙනස්කමක් දකින්න පුළුවන්. දැන් සබ්ද සංඥා අතර සබ්ද සංඥා වෙන් කිරීමේ හැකියාවක් කනට වර්ණ සංඥා වෙන් කිරීමේ හැකියාව ඇහැට තියෙනවා. ගන්ධ සුවඳ වෙන් කිරීමේ හැකියාව නාසයට තියෙනවා. රස අතර වෙනසක් දකින්න දිලට පුළුවන්. එහෙමද? ගෝචර වෙන එක අතර නාමත්වයක් දකින්න. නානා ගෝචර. අනිත් අය දේවල් ගන්න බෑ. Tamange එක තුලේ වෙනසක් දෙන්න පුළුවන්. ඒක තමයි සංඥා එක. සබ්ද සංඥාවේ වහන් අපිට එකක් දෙකක් කවසන් සබ්දයක් වෙන් කරන්න පුළුවන් නේද වෙනසක් තියෙනවා කියන්නේ ඒක කියාව කනට තියෙනවා එක සබ්දයකට වඩා මේ සබ්දේ වෙනස් කියන්නේ ඒ හැකියාව තියෙනවා හැබැයි ඒ සබ්දේ මොකක්ද කියලා දැනගන්න හැකියාව තියෙනවා හරි දැන් අවිදියට කියලා දැන් ඇහැට පුළුවන් වර්ණ සටහන් ආරම්භ වෙනවා වර්ණ සතහන් අතර වෙනසක් තියෙයි. ඔක්කොම එක වගේ වුණා නම් එහෙම නේ. නිල් අහස වගේ වුණා නම් වෙනසක් නැහැ. වර්ණ සංඥා දෙන්න බැහැ. ඒකට වර්ණ සංඥා වෙනසක් තියෙනවා. හරි. ඒක හැන්කම් කැමරාව වගේ. දැන් කැමරාවක් කරන් ගිහින් අපි එක එක තැන ෆොටෝ ගන්නවා. කැමරාව දන්නවද දැන් ගත්තේ මොන ෆොටෝ එකද කියලා? අරමුණ දැන ගැනීම හැකියාවක් නැහැ කැමරාවට. එතකොට අරමුණ අරන් දුන්නාට ඒක මොකද්ද කියලා දැනගන්න හැකියාවක් ඇහැට නැහැ. සද්දේ අරන් දුන්නාට සද්දේ මොකද්ද කියලා අඳුරගන්න හැකියාවක් කනට නැහැ. ඒ හැකියාව කාටද තියෙන්නේ? සිතට. මනසට. එතකොට මේ ඉන්ද්‍රිය පහට නානා විෂයානි නානා ගෝචරානි විෂය වෙනස් ගෝචර භූමිය ඇතුලේ වෙන් කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට ඒ අරමුණ විඳීමේ හැකියාව නැහැ. අරමුණ මොකක්ද කියලා දැනගැනීමේ බුද්ධි විඳීමේ හැකියාව නැහැ. මේ ධර්මණය අහන බුදුරජාණන් වහන්සේ. මේ ආයතන පහක් තියෙනවා, ඉන්ද්‍රිය පහක් තියෙනවා, නානා විෂය නානා ගෝචරානි. හැබැයි ඒගොල්ලන්ට අරමුණ විඳීමේ හැකියාවක් නැහැ. එන කවුද මේගොල්ලන්ට පිළිසරණ වෙන්නේ කියලා. ତොර කියනවා මනස. මේ පස් දෙනාට පිළිසරණ මනසයි කියලා. හරි. ඔතන ලොකු ගැඹුරු ධර්මයක් තියෙනවා මේකට. ඇත්ත කියලා පේනවා නේද? එනුනට අපි ඔක දුරින් දැකලා ප්‍රායෝගිකව දැකලා නැහැ. ඔක අමතක කරගන්න. කොහොමද අමතක කළා කියලා දැනගන්න? අපි සද්දය ඇහෙනකොට හැරිලා බලනවා නේද? සද්දයක් ඇහෙනකොට හැරිලා බලනවා නේද? මොකටද බලන්නේ? සද්දය ආවදී අඳුරගන්න. මොකක්ද මේ කියන්නේ? කණෙන් අත්දැකපු දේ ඇහෙන් අත්දකින්න පුළුවන් කියලා මේක අපි කියන්නේ. අපි විශ්වාස කරලා තියෙනවා. ඇත්ත ඒකත් එක්ක හැම පැහැද බලන්න ඕනේ. කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න පුළුවන්ද? ඇත්ත තත්ත්වේ නෑ. අපි විශ්වාස කරන්නේ පුළුවන් කියලා. ලෝක ජීවිත වෙලා තියෙනවා. ඈ? ත්‍රේෂණ අපි අර අවිද්‍යාවේ ඉන්නේ, මුලාවේ ඉන්නේ. එක ආයතනකින් කරන්න පුළුවන් වැඩේ තව ආයතනකින් කරන්න පුළුවන් කියන දෘෂ්ටිය තමයි අපි මේ ලෝකෙට අහුවීම තුළ එහෙම දෙයක් වෙනවා. දැන් සද්දේ ඇහිලා මයිනෙක් ඉන්නවා, අන්න කාක්කෙක් ඉන්නවා. ඒක ආවක බලන්න පුළුවන් කියලා හැක් උපද්ද. අපි සද්දෙන් දැනගත්ත රූපෙම එහෙන් දැනගන්නවා කියන විශ්වාසය නේද ඉන්නේ? ඇත්තම බැලුවොත් කරන්න පුළුවන් වැඩ විශේෂ දෙක වෙනස් නේද?
නෑ මෙතන සද්දේ ඉන්නේ ස්පීකරේ. නමුත් ඕක ඇතුළට අරගෙන අපි සර්ගේ රූපෙත් එක එකට කලවම් කරලා අපි මෙතන අවිද්‍යාවද නේද යන්නේ?
හරියට හරි එහෙම තමයි. ඔත්තකම් මෙනෙහි කරනකොට එහෙම
වෙන කොහෙන් ගන්න
සද්දයක්? ඔව්. හරියට එන ලද්ද මෙහෙන් එනවා. ස්පීකරේ අරපැත්තේ තියෙන්නේ නේද? සද්දෙන්නේ එහෙන්නේ අතට. හැබැයි අපේ මුලාව දෘෂ්ටිගත වීම කොච්චර බලවත්ද කියනවා නම් ඒක සිද්ධ වෙන්නේ නැත්ත දකින්නේ.
අනික TV එකෙත් ඒකම නේද? කොහෙන්වත් එන හඬක් කොහෙන්වත් එන පින්තූරයක් අරගෙන ඕක රස විඳිනවා, ඕක කී දෙනෙක් අකුසල් කරගන්නවද එක තප්පරයක් ඇතුළත.
ඔබ පොඩ්ඩක් අත්දකින්න පුළුවන් අර ඔඩියෝ විෂුවල් කරලා තියෙනවා නම් සමහර වෙලාවට ඩිලේ එකක් තියෙනවා. රූප ගියාට පස්සේ තමයි වාස්තුව. දැකලා ඉතින්. එතකොට අපිට හරි අමාරුයි නේද බලන්න. අපි දන්නේ නැහැ මේ ಜಾති දෙකකින් මේක එන්නේ කියලා. අපි එකක් කරගෙන මේ තියෙනවා. ඒක අපි රවට්ටන්නම ලෝකේ හදලා තියෙනවා. ඇත්ත දෙන්නුවත් රස විඳින්න දැන් එහෙම දෙයක් තියෙනවා. ඇත්ත දකින්නට රස විඳින්න දෙයක් නැති වෙනවා.
මේ අලියට අන්තරකට කන්න බැරි වෙනවා. අලිය අන්තරකට වල යථාර්ථය
දැනගත්තා. ඔව්. කටු වෙනවා කියලා දැන් අලිය හරතින අන්තරකට කනවා කියලා. හරි ආසයි. ඇයි කියලා දන්නවද? අපන කොට කටු මැනිලා කටේ ඒ එතකොට ලේකරට කලවම් වෙනවා උට අමුතු රසක් දැනෙනවා තමන්ගේ හොඳන්නේ ඒක උවි තමයි අන්දරවල තමයි මේ රස තියෙන්නේ මේ තව තව අන්දර කරපුවා ඔව් බල්ලා කට්ටක් හපන්නේ මොකද උගේ බඩ පිරෙනවද මේ මස් නැති දෙය නැති කට්ටක් ඇතුළේ නෑ උග හපන්න කට තුවාල වෙලා පොඩ්ඩක් ලේ ඉන්න ගන්නවා ඌ හිතන්නේ මස් කට්ටෙන් තමයි මේ ලේ උදන්නේ උගේ වල ඌ රස විඳිනවා ඉතින් ඔන්න ඔය වගේ මුලාවකට අපිත් අහු වෙලා තියෙනවා අපිත් රූප හදලා එළියේ තියලා හිතේ හදන රූපේ එළියේ තියලා ඒක ඇත්ත කියලා විශ්වාස කරනම ඒක වෙන ඕන ආයතනයකින් අත්දකින්න පුළුවන් කරගන්නවා. තේරුණා කියන්නේ මනසේ රූපේ හදනවා කියන එක තේරෙනවානේ. සද්දේ ඇහෙනහම මනසෙන් මේ හදලා දෙන්නේ. ඔය ඇත්ත දැක්කේ නැත්නම් අපි ඉන්න තත්ත්වේ තමයි එළියේ තියෙන රූපේ තමයි මේ දැනගත්තේ. ඒ රූපෙන් තමයි ඔය සද්දය ආවේ කියන එක. නේද? ඇත්තටම රූපේ හැදුනේ සද්දේ ආවට පස්සේ. සද්දේ ඇහුණ හින්දායි අපි කපුටෙක් කියලා මයිනෙක් කියලා දැනගත්තේ. ඉස්සෙල්ලා ඉන්නේ සද්දේ. දෙවනුවයි රූපේ නිර්මාණය වෙන්නේ. නේද? ඒ නිර්මාණය වුණ රූපේ තමයි අපි එළියේ තියනවා කියලා විශ්වාස කරන්නේ. ඊට පස්සේ විශ්වාස කරනවා ඒ රූපෙන් ඔය එළියේ තියපු රූපෙන් තමයි ඔය අර සද්දේ ආවේ. තේරුණා නේද? සිද්ද වෙන දේ ආපහු කරකවන. සද්දයක් ඇහුණා ඒකට අනුව හිතලා රූපයක් හැදුවා. එතනත් ඇත්ත නොදන්නා හින්දා ඔය රූපේ එළියේ තියනවා කියලා විශ්වාස කළා. ඒ එළියේ තියෙන රූපෙන් තමයි අර මුලින් අහපු සද්දේ ඇහුනේ කියලා ඊළඟට කියනවා. අර මයිනා තමයි කෑගැහුවේ. අර කපුට තමයි කෑගැහුවේ. ඒවත් තමයි මට ඇහුනේ. කියලා මට්ටමට යනවා. ඒක ලෝකෙටයි කියලා.
කියන්නේ පංච
පංචඋපාදානස්කන්ධ කියන්නේ මොකක්ද?
හැමෝටම තේරෙන්නේ නැති යන්නේ. පංචඋපාදානස්කන්ධ කියන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ඒ පහක් හැදුනද?
දැන්
කන්නට සබ්දය ඇහුණා. දැන් ඇහුණ සබ්දෙට හිතුවා. කපුටේ. ඊට
පස්සේ
ඒ කපුටා ඉන්නේ එළියේ කියලා බාරගත්තා. දැන් ඔන්න රූපයක් බාරා. රූපයක් බාරගත්තා කියන්නේ රූප උපාදානය කළා. රූපේ දැරිව බාරගත්තා. ඔකට කියනවා රූප උපාදාන. ඊට පස්සේ ඒ කපුටට අදාළ සංඥාවක් තියනවද නැද්ද? තියෙනවා. හරි. ඒකට අදාළ වේදනාවක් අපි කැමති ධර්ම ඇතිද නැද හත්ද කියලා ගතියකුත් තියෙනවා වේදනාවක්. ඌ ගැන අදහස් ටිකකුත් චේතනා ටිකකුත් තියෙනවා නේ සංඛාර. රූප වේදනා සංඥා සංඛාර කියන ටික හැදිලා ඉවරයි. ඒවා දැනගත්තේ කවුද?
විඥානයි.
නේ ඒකව දැනගත් උන විඥානයි තියෙනවා. අන්න දැන් පංච උපාදානස්කන්ධය ගොඩ නැගිලා. කොයි වෙලාවේද? සද්දය ඇහිලා සද්දෙට රූපේ හැදලා ඒ රූපේ එළියේ තියනවා කියලා බාර ගන්නවා. පංච උපාදානස්කන්ධය තමයි මේ හැදවලු. පැහැදිලිද? සද්දයක් ඇහිලා එකට අනුම හිතලා නේද? කපුටෙක් කියලා හිතලා ওই කපුටා ඉන්නේ එළිය කියනකොට රූපයක් තියනවා වේදනාවක් තියනවා සංඥාවක් තියනවා සංකාරයක් තියනවා විඥානයක් තියනවා. ඒ තමයි හැදිලා නේද? පංච උපාදාන ස්කන්ධය
හැදුවා.
දැන් ඔක බොහොම වේගවත් වෙන තරමට අපි ඔබ පුරුදු කරලා තියෙනවා. අර පුරාවට අමු වෙනවා කියන්නේ පංච උපාදාන ස්කන්ධය හදලා ඉවරයි. උත්තර අපි නොදන්න දේ තමයි. පංච උපාදාන ස්කන්ධයක් හැදුවා කියලා දන්නේ නැහැ. හරි. එළිය කපුටෙක් ඉන්නවා කියලා දන්නවා. පංච උපාදාන ස්කන්ධයක් හැදුවා කියලා දන්නේ නැහැ නුවණින් බැලුවේ නැත්නම්. හරි. පංච උපාදාන ස්කන්ධයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ මොකක් කියලාද කියන්නේ? සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කියනවා ඔන්න ඔකයි දුක. ඒක තමයි අපි දුකක් හැදුවා කියලා අපි දන්නේ. පංච උපාදාන ස්කන්ධයක් හැදුවා කියලා දන්නේ නැහැ. දුකක් හැදුවා කියලා දන්නේ නැහැ. එහෙනම් දුක දුක විදිහට දන්නේ නැහැ. අපි ඕක හරි කැමැත්තෙන් බාර ගන්නවා. ආ මම දැනගත්තා. මොනවද ඌරිය? දැන් තව කෙනෙකුට කියන්න පුළුවන්. මම වාට වඩා දන්නවා කියලා කියන්න පුළුවන්. ඕකට අපි ආසයි. නේද? ඒකේ ආස්වාදයක් තියෙනවා.
දුකක් වෙන්නේ පංච උපාදානස්කන්ධ
දෙක. අන්න ඒක හොයන්නවා. දැන් ධර්මයේ තියෙනවා ඕක දුකයි. ඕක පංච උපාදානස්කන්ධ. අපිට එහෙම දැනෙන්නේ. ඔතන තමයි අපේ ධර්මයේ තරතරේ. දැන් ඔන්න ඕක තරතරේ කඩා ගන්න තමයි මේ ආර්ය මාර්ගයේ තියෙන්නේ. සම්මාදිට්ඨිය පිටරේ. ප්‍රත්‍ය ඇතිහැටි නෙමෙයි අපි ඉන්නේ මුලාව. අවිද්‍යාවෙන් හදපු ලෝකේ. ඕක එකපාරට දුකයි කියලා දකින්න නුවණක් අපිට නැහැ. තිබුණා නම් මෙච්චර කල් ඉන්නේ නැහැ.
දුක අවබෝධ කරගන්න නුවණක් තිබුණා නම්
දුකෙන් මිදෙන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සත්‍ය දුක දුක විදිහට දකින්නේ. දැක්කා නම් තවත් මොහොතක්වත් පමා වෙන්නේ නැහැ. උපමාවකුත් දෙනවා. ඉස දිනකත් පැටේනා ඒකින්ද නිවන්න උත්සාහයෙන් ගන්නේ කොහොමද? අන්නේ එහෙම උත්සාහයක් ගන්න ඔය දුකේ. අපි ඒ උත්සාහය ගන්න නැත්නම් මොකද? දුක සම්පූර්ණයට දකින්න නුවණක් නැහැ. හරි. අපි උපමා කරනවා ඵල ගැටියන්ට. හරි දැල්ලට පන්නේ. ඵල ගැටියන්ට මේ සසර යන සත්‍ය උපමා කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඇයි? ඵල ගැටියා දන්නේ නැහැ දැන්නේ ඇත්ත සත්‍ය. දැන්නේ හරි සැපක් තියනා කියලා නිරුත්තන්. එතන දුකයි කියලා දකින්න නොවනක් ඌට නෑ. අන්න ඒ වගේ කියලා සසර යන සත්‍ය. දුක දුක විදියට දකින්න නොවනක් නෑ. ඒ තරම් නෙමෙයි. දුක් දෙ සැපයි කියලා මුලාවේ. දැන්ලා සැපයි කියලා තියනවනේ කලකෙටි. නැත්නම් ඔකට පණින් නෑ නේද? දුක දුක විදියට නගන්න කම එකක්. ඒ මතියට මුලාවෙන් හිතනවා ඕක සැපයි කියලා.
අනිතික සර්මි දුක දුක විදියට සාමාන්‍යයෙන් අවබෝධයක් තිබ්බත් අතහරින්න අමාරුකමනේ තියෙන්නේ ගොඩක් නේද?
ඒකෙන් අර 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 දැක්ම වහනවා අපේ පරණ පුරුදු වලින්. ඇත්තම මේක කියලා එක පැත්තකින් පෙන්වන්න හැදුවට නෑ අපේ ආස්වාදයට ඇරෙනවා තිය බලන්න. නේද? අර කොහොම වහනවා නේද? සසරේ ආපු පුරුදු බලව. ඒකයි මේක අමාරු. ඇත්ත තේරුම් ගත්තට ඔබ දකින්න ලේසි නෑ. සම්මාදිටිය ඇති කරගත්තත් තව තියෙනවා මාර්ගය වඩා. මෙහෙම දෙයක් මේ වෙන්නේ කියලා දැනගන්න එකත් ලොකු දෙයක්. ඒකත් නොදන්න කමේ තමයි සම්මාදිටියක් නෑ කියන්නේ. ඒක ධර්මමත් කනවා තේරුම් ගැනීම තුළින් සම්මාදිටිය ඇති කරගන්න ඕනේ. තව ප්‍රශ්නේ තියෙන්නේ දැන් මොන අපි නුවණින් පොට්ටක් හිතනකොට පේනවා අරේ කපුටෙක් ඉන්නවා කියනකොට පංච උපාදානස්කන්ධයක් හදලා නේ ඕකට බුදුහාමුදුරුව දුකයි කියලා කියලා තියෙනවා අපිට ওই දෙකම පේන්නේ නැහැ දැන් නුවණින් හිතුවොත් නම් පංච උපාදානස්කන්ධයක් කියලා ටිකක් හිතා ගන්න පුළුවන් ඒත් මොකද්ද ඔගේ තියෙන දුක කියලා පේන්නේ නැහැ නේද පේනවා කියන්නේ අඩුයි ඔතෙන්දි තමයි අපිට ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේක ඇත්ත ඇත්ත ඇහිහෙට ඉත දෙකලමයි මේක කියලා දෙන්නේ අපිට නොපෙනුනාට තමයි. මෙතන දුකක්මයි තියෙන්නේ. එහෙනම් ඒක දකින්න අපේ නුවණ දියුණු කරගන්න ඕන. නුවණ වඩන්න ඕන, ප්‍රඥාව වඩන්න ඕන. හරි. ඒක තේරුම් ගන්න පොඩ්ඩක් තේරුම් ගන්න තමයි මම අර තව උපමාවක් දැත්තේ දැන්. රැවටෙන මට්ටමේ උපමාවක්. වතුරට එදෙන බල්ල. වතුරට එදෙන බල්ල මොකද කරන්නේ? පුරන්න. දැන් අපි දන්නවා ඌ ගෙන ඡායාව දැකලා රැවටිලා බුලන්නේ නේද? දැන් ඌගේ මානසික මට්ටමට ඌ හිතන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒක ඇත්ත ඇති හැටි නෙමෙයිනේ. ඡායාවක් නෙදී වතුරේ තියෙන නේද? එයාට මූල් දැන් පුරන්න හේතු වෙලා තියෙන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. දැන් තව බල්ලෙක් එතන ඉන්නවා කියනකොට පංච උපාදානස්කන්ධයක් හැදිලාද නැද්ද? හැදිලා. රූපයක් හැදිලා නේද? මේකට අදාළ වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. දැන් ඌ දන්නවද මේක දුකයි කියලා? සාරයට මේ තරහ ගන්න එක දුකයි කියලා ටිකක් හිතුවත් එයි. හැබැයි අතන බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකේ දුකක් තියෙනවා කියලා අපිට පේනවා. නෑ. එතකොට මේ නැති බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකම මුලාවක්. මුලාවට අහුවීම දුකක් නෙවෙයිද? ගැඹුරින් බැලුවොත් තමයි තේරෙන්නේ. වැටෙන එකම දුකක් නේද? ඒ බල්ලා එක්ක තරහ ගත්තත් දුකයි, ඒ බල්ලට ආසා කළත් දුක නැහැ. අපිට හිතෙන්නේ නැහැ සකයි කියලා. එහෙනම් ඇඟිලා තියෙන දුක නේද? නැති බල්ලෙක් මවාගෙන උන්ට ආසා කරන්නේ. නැතත් දුක නේද? ඇලුනත් දුක, ගැටුනත් දුක. ඇයි? අවිද්‍යාවෙන් හදපු දෙයක්. ඒකට අහුවෙයි. එනම් අපි අර තාක්කට පැලුණත් දුක නැතත් දුක අවිද්‍යාවෙන් ඌ හැදුවා. ඇත්ත ඇති හැටි නදන්න. අන්නහම සියුම් ධර්මතාවයක් තියෙනවා. ඉතින් ටිකක් දකින්න ආවා.
සේතනේ පටිච්චසමුපාදයේ හැදෙන හිඳ සේතන පටිච්චසමුපාදයේ හැදෙනවා නේද? අවිද්‍යාව පත්‍ය සංඛාරයෙන් හැදෙනවා.
ඔව්. දැන් අපි එතන රූපයක් අරගන්නේ ඒක පටිච්චසමුප්පන්න සිද්ධිය. අවිද්‍යාව හේතු වෙලා අවිද්‍යාව පත්‍යෙන්මයි ඔය සංඛාරය හැදලා තියෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර. එහෙම හිතන්න හේතු යෙදුනහින්දයි ඒක පිළිගන්න. දැන් බල්ලාට වතුරට එදෙන බල්ලාට තව බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න මේ පැත්තේ හේතු යෙදෙනහින්දමයි බල්ලෙක් පිළිගන්නේ. නේ? මේ හේතු යෙදුනේ නැත්නම් පිළිගන්නේ. පටිච්ච සම්පන්න බව. හේතුප්‍රත්‍ය යෙදෙනකොට ඒ කලය තියෙනවා. ඒ හේතුප්‍රත්‍ය යෙදුනේ නැහැ අපිට පිළිගන්නේ අපිට ඒ හේතු යෙදෙන්නේ නැහැ. බල්ලෙක් කොට පිළිගන්න. වතුර අපේ ඒ අවිද්‍යාව නැහැ. එහෙනම් අපට ඒක පිළිගන්න.
අපි වෙනකොට අපිට රූපේ කරනකොට අපි ඒ රූපේ යථාර්ථය දන්න නිසා ඒක
ඉතින් යථාර්ථය දන්නවා කියන්නේ අවිද්‍යාව යෙදෙන්නේ
නැහැ.
අවිද්‍යාව යෙදුනොත් තියෙනවා. අපිට අවිද්‍යාව යෙදෙන්නේ නැතිනම් ඒ රූපේ පිළිගන්න. හරි. මෙතනත් අපේ අවිද්‍යාව මතයි යැරෙහි රූපේ. ඕක අපිට දකින්න ශක්තියක් නැහැ. මොකද අපි මුලා වෙන්නේ. දැන් බල්ලට ශක්තියක් නැහැ. අවිද්‍යාවෙන් අදපු බල්ලෙක් වතුරේ ඉන්නේ කියලා දකින්න.
එතකොට බල්ලත් අපි ඔක්කොම
එකයි. ඔව්. හරියට කිස්නේ. ඕක හොඳ දැක්මක්. ඔන්නඔක දැක්කොත් තමයි අපි මුලා වෙලා කියලා දකින්න. අපි ආයතන මුලාවකට අහු වෙනවා. එයාට තමයි ඒකෙන් මිදෙන්න
පුළුවන්.
අපි අපිට ඕක දකින්න ශක්තියක් නැහැ. එකයි මේ දහමක් අහලම මේක තේරුම් ගන්නවා. මේ ආයතන වලට අපි කොච්චර මුලා වෙලා බාහිර ලෝකයක් හදා ගන්නවා ආයතන වැඩ කරන හැටි ගැන නොදන්න කම. හරි ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා මම දේශනා දී. දැන් ප්‍රඥාව වැඩි වීමේ එක එක මට්ටම්. අපේ එක එක කෙලෙස් මට්ටම් තියෙනවා. එක පාරට රහත් වෙන්න. ඉස්සෙල්ලා සෝවාන් වෙලා ඊළඟට බුද්ධගාමී වෙලා හොම හොම වෙනවා. ඒකට එක එක ප්‍රඥා මට්ටමකට තේින්නේ එක එක මට්ටම්. මේකේ තේරුම් ගන්න පංච උපාදානස්කන්ධයක් හැදුවට පස්සේ ඕක උදව් කරගෙන තව තව පංච උපාදානස්කන්ධ හදනවා. හරිතර ලුණු ගෙඩියක පොතු වගේ. පොතු. අපිට තියෙන්නේ නිකන් අර රට ලුණු ගෙඩියක් වගේ එකක් හදාගෙන අපි ඉන්නේ. හරි. ලෝකේ පතුරු එකින් එක අපිට ගලවන්න තියෙනවා. ඇත්තම ඇත්ත දකින්න. එතකොට අර එළියන මට්ටම තමයි ඔය කියන්නේ. ආ රූපයක් තියෙනවා. ඔකට ඇලුනොත් ගැටුනොත් තමයි ප්‍රශ්නේ. ඒ හරි. ඒක ඇත්තම ඇත්ත නෙවෙයි. දැන් ඔක මේ වගේ වටා. දැන් මොන බල්ලා වතුරට එහිලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකක් තමයි උට පුරණ එක තරහ. ඒ කෙනෙකුට කියන්න පුළුවන් තරහ නම් පුරණ එක තමයි වැරද්ද. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ප්‍රශ්නයක් නේ. හැබැයි ඒක එක මට්ටම. නේද? තව කෙනෙක් ගැටීම් වලින් දිගින් දිගට යනවා තණ්හාවෙන් ගෙනියන්නේ ඒක තණ්හාව හින්දා තව තවත් පංච උපාදානස්කන්ධ රැස් කරනවා ඔකේ ආයතින් පංච උපාදානස්කන්ධ උපචයන්ගච්ඡති කියලා. නැවත නැවත පංච උපාදානස්කන්ධ රැස් කරමින් ඉන්නවා. උපච කියන්නේ රැස් කරන. කවුද රැස් කරන්නේ? එහැගෙන නොදන්න නොදකින කෙනා. යථාභූත සබහ. චක්කුම් වික්කවේ අජානං අපස්සං යථාභූතං. රූපේ අජානං අපස්සං යථාභූතං. මේ ඉඳගෙන රූපේ ගැන අජානං අපස්සං යථාභූතං. ආයතන හයටම කියනවා. මම හැට විතරක් විස්තර කරන්න. ඇහැ ගැන, ඇහැ දරගෙන රූපය ගැන අජානං අපස්සං යථාභූතං. උනහම මොකද වෙන්නේ? තේරෙනවද මේ අජානං අපස්සං කියන්නේ? දන්නේ නැහැ, දකින්නේ නැහැ. යථාභූත ස්වභාවයත් බැහැ. අජානං අපස්සං යථාභූතං. හරි? ඒක සාමාන්‍ය කෙනා ගැන කියන්නේ. අපි කියන්නේ එහෙනම් ඇත්තටම ඇති තාම දැකලා නැහැ. ඥානං අපස්සං යථාභූතං. එහෙන් දැනගන්න රූපය ගැන ඇත්තටම දැකලා නැහැ. මේ සසරේ යන කෙනාගෙන කියන්නේ නේද? එයාට මොකද වෙන්නේ? ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. මේ වචන තුනම තියෙනවා. ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා. ඒක සතුටු වෙනවා. ඉස්සෙල්ලාම කියන්නේ සතුටු වෙනවා. සාරජිත කිය. ඒක සතුට වෙනවා. සතුට වෙනකොට මොකද වෙන්නේ? ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. සිහි මුලා වුණාම වෙන්නේ මොකද්ද කියලා දන්නව නේද? සිහි මුලා වුණාම දැන් ඒක ඇත්ත ඇත්තට පේන්නේ නැහැ දැන්. ඒක විදියට කිව්වොත් දුක් දේ දුකයි කියලා පේන්නේ නැහැ. අර පළවෙනි විදියට දැක්ලා වගේ. දුක් දේ සැප කියලා දැන් තියෙන්නේ. ආස්වාදේ. ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. දැන් මොකද වෙන්නේ? තණ්හා පවර්ධනේ. තණ්හාව වර්ධනය
වෙනවා.
ඔව්. යා මොකද වෙන්නේ? ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡති. නිරතරයත් පංච උපාදානස්කන්ධ රැස් කරමින් ඉන්නවා. අර එක මුලාවක් මත ආයේ ආයේ තව පංච උපාදානස්කන්ධ රැස් කරනවා. හරි? දැන් ලෝකෙට අහු වුණාම වෙන්නේ මොකක්ද? ලෝකෙට අහු වෙන එකක් මුලාවක්. පංච උපාදානස්කන්ධ. ඒක ඇත්ත නොදන්නකම ඇහිංසා ඒකේ ආස්වාදයෙන් ඉන්නකින් ආයේ ආයේ තව ඔකට අදාළ තව තව පංච උපාදානස්කන්ධ රැස් කරනවා. ලෝකේ අනිත් පැත්ත තමයි කරන්න කියන්නේ. චක්කුන් දික්කවේ ඥානං පස්සං යථාභූතං. ඇහැගෙන දැන දන්න දකින්න කෙනෙක් වෙන්න ඇත්තයි. එහෙම වුණත් සතුටු වෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. හරි? එහෙම කෙනාගේ තණ්හාව වර්ධනය වෙන්නේ නැහැ. යා පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ. ඔව්. එතන කියන්නේ අපචයං ගච්ඡති. ආයති පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡති. ඉස්සෙල්ල උපචයන්නේ රැස් කරනවා. දැන් රැස් කරන්නේ නැහැ. එයාට තියෙනවා සාස්ස හෝති සම්මාදිට්ඨි. එන සම්මාදිට්ඨිය තියෙන කෙනා කියනවා. කවුද? එහෙගෙන දන්න දකින්න කෙනා යථාභූත සුභාය. එහෙන් දැනගන්න රූපේ ගැන දන්න දකින්න කෙනා. ඇත්ත ඇතියට. එයාටමයි සම්මාදිට්ඨිය තියෙනවා කියන්නේ. මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෙට අහුනේ මුලාවකින් නොවේ මුලාව නැත්නම් ලෝකෙට අහු වෙන්නේ නැහැ කියලා ගමනක් වෙනවා. හරි. අකමැර වතුරට එන බල්ලා බල්ලෙක් පිහිටියේ මුලාවක් හින්දා. මේ මුලාව හේතුව නැත්නම් බල්ලෙක් හදන්නේ නැහැ කියලා ගමනක් වෙනවා. මේ රූපෙට අහු වෙන්නේ නැහැ. ඇහෙන් කරන මුලාව දැනගන්න. තව විදිහට කිව්වොත් ඇහෙන් අරන් දුන්නේ මොන සංඥාවක්ද? රූප සංඥාව. නැත්නම් වර්ණ ගදල සංඥාව නේද? සංඥාවේ ඇත්ත තත්ත්වය. අර සංඥාවේ ඇත්ත තත්ත්වය. සංඥාව මොකටද උපමා කරන්නේ? මිරිඟුව. සංඥාව කියන්නේ මිරිඟුව. මිරිඟුව හැටියට දැක්කොත් රූප බාරගන්නේ. වතුර තියෙනවා කියලා ගන්න. මිරිඟු ස්වභාවය සංඥා. ඇහැට පුළුවන් රූප සංඥා, කනට පුළුවන් ශබ්ද සංඥා ආරම්භේ. ඔව මිරිඟු. මිරිඟුව මිරිඟු හැටියට නොදන්න කම හින්දා අපි ඒවට අදාළ රූප කාරණා නායනියෙන් හද.
වතුරට ඉගෙන බලලා තව බල්ලෙක් ඉන්නවා කියලා දැකපු ගමන් පංච පොදාස්කන්ධ සකස් කරගන්නවා.
ඒක පැහැදිලි නේ?
උපාදාන පත්‍ය භව. ඒතකොට ධර්ම අනුබලව කරන්නේ නැහැ. ඒ උපාදානෙම භවයට හේතු වෙනවා. නේ?
අතන මෙහෙම ගැඹුරකුත් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙන භවයට වඩා වෙනස් භවයකුත් තියෙනවා. බල්ලෙක් හදපු ගමන් බල්ලෙක් ඉන්න බවක් තියෙනා නේ. භවයකට අහු වුණා නේද? පවතින බව.
ඉන්නවා කියලා
විඳින්න. ඔව්. ඔක ඊළඟට කාම භවය වෙනවා. කාම වස්තුවක් දැන් තියෙනවා. මූට එක්කෝ ඇලුම් කරන්න පුළුවන්, රාග සිත්ත තියෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්. අපේ කාම ලෝකේ தත්ත්වය ඔක. එහෙන් දැකලා රූප බාර ගන්නවා. අකර කියන චක්කුණා රූපං දිස්සා නිමිත්තක් ගාහි හොති. නිමිති අරගෙන. රහතන් වහන්සේ චක්කුණා රූපං දිස්සා න නිමිත්තක් ගාහි හොති. නිමිති අරගන්න. අර නිමිත්ත තමයි දැන් එළියේ ඉන්න බල්ලා කියලා අපි මේක ඇත්ත දන්නේ නැහැ. හිතට පේන නිමිත්තක් කියලා ඇත්ත දන්නේ නැහැ. ඇත්තටම තියෙන එකක් කියලා බාරාරා කියනවා. ඒකට අපිට දැන් ඇදෙන්න ගැටෙන්න දෙයක් තියෙනවා. බුරන්න පුළුවන්. බුරණ එක තමයි කාය සංඛාර, වාචී සංඛාර, චිත්ත සංඛාර කියලා ගණන්. කර්ම රැස් කරනවා. ඇලුම් කරන්න හරි, ලෝභ කරන්න හරි, ගැටෙන්න ද්වේෂ කරන්න හරි දෙයක් තියෙනවා. බව. තියෙන බව හින්දානේ ඇලෙන්නේ හරි ගැටෙන්නේ. අර ටිකක් ගැඹුරු තේරුමක් බව කියන එක.
අපි ගන්න නිමිත්ත
අපෝවර මේ මනසක් හදන්න උදව් වෙන කතාවක් තියෙනවා. ඔව් දැන් ඔය නිමිත්ත අපිට ආයේ ආයේ ඔක්කොම හිතන්න. දැන් ගණන් හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, තව කෙනෙකුට කියන්න පුළුවන් අන්න බලයක් ඉන්නවා. ඒක තමයි මගේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර.
අපේ හීන පේන මට්ටම උනත් ඒක එච්චර.
ඔව් දැන් දැන් ඕත්ත නැහැ. ඇත්තටම ඔය හීනයක් දැක්කා වගේ වෙනවා. බල්ලව හැදුවේ හිතේ. ඇත්තට ඉන්නේ ඒක නිමිත්ත. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා. හීනයක් දැක්කම ඒ වෙලට වැඩේ තියෙන්නේ හීනේ අපි ඇත්ත කරගෙන. ලෝකෙට අයිති ලෝකෙ පවතින්නේ මේක කියලා බලනවා. ඒ පැවැත්ම අන්න ඔකට කියනවා තමයි නිත්‍ය සංඥාව කියලා. බලන නිත්‍ය කරලා අපි අරගෙන තියෙනවා.
ඒක තියෙනවා විඥාන.
පවතින
විඥාන දෙක.
පවතින නිත්‍ය කියනකොට අපි කාල තුනට දාලා. මෝ ඉස්සෙල්ලා මම වදකින්න කලිනුත් ඕකයි ඉඳලා අනාගතෙ තින්දි ඒකනේ පුරන් මූ එළවලද අතීතේ වර්තමානයේ අනාගත රූපකිය කරලා බාර ආරං ඔය නිත්‍ය සංඥාව පවතින බව ඔක්කොම එකයි අනිත්‍ය මොහතකටවත් පිහිටවන්න බෑ මොහතකටවත් නිත්‍ය කරන්න බැරි දෙයක් දැන් නිත්‍ය කරගෙන ඒක අවිද්‍යාව මතමයි මේක පිහිටන්නේ එහෙනම් කොහොමද නිත්‍ය කරන්නේ පටිච්ච සමුප්පන්නක අවිද්‍යාව ප්‍රත්‍යෙම්මයි මේක පිහිටලා තියෙන්නේ. අවිද්‍යාව දුරු වුණත් තව පිහිටන්නේ නැහැ. පිහිටන්න බෑ නිරුද්ධයි. මහතකටත් පිහිටන්න බෑ. අනිත්‍ය. නිත්‍ය කරන්න බැරි කමින්ම අනිත්‍යයි. අපි කරන්නේ බල්ලෙක් ඉන්න ඕක වෙනස් වෙලා යනවා. ඒක ලෝකේ කල් තියන්නේ. ඇත්ත දිහෙදි දකින්න යථාභූත ඥානෙ දකින්න අනිත්‍ය තමයි මහතකටත් නිත්‍ය කරන්න බැරි දෙයක් නිත්‍ය කරලා තියෙනවා. මේ අවිද්‍යාව මුලාවෙන් ඉඳලා මේකත් අවිද්‍යාව මුලාව නැති වුණා නම් ආයතන පිරිසිදු දැක්කා නම් මොහොතයක් පිටින් නැහැ නිරුද්ධ උපදින්නේ නැහැ නූපදිනක ඉපදුනදී තියෙන දේ වෙනස් වෙලා යන එක එකක් හැබැයි ඒක මුණාවට අහු වෙලා ඉවරයි නේ
මේකත් අපි අර දත්ත නිසානේ ප්‍රශ්නේ
දැන් මේ පැත්තෙන් දැකින කොට තමයි ලෝකෝත්තර දැක්ම කියන්නේ ලෝකට අහු වෙන්නේ නැහැ ලෝකයක් පිළිකන්නේ ලෝකයක් උපදින්නේ භවයක් නැති නේද?
සර් ආයතනයක් කියන්නේ ආයතනයක් කියන්නේ පුරාණ කර්මයක්ම සර් නැහැ කියන්නේ පුරාණ කර්මයක්. ඒකවල කර්මය
ඔව්
කර්මයක් විපාක පිණිස හැක් අපිට ලැබුණා නම් අපිට එහෙන් පෙන්නන්නේ විපාකය සඳහා ඉතින් ඒ එතන අවිද්‍යාව නිසා සර් කර්මය රැස් වෙන්නේ එතකොට ඇහැ කෙලින්ම ගත්තාම සර් අපිට විද්‍යාව පෙන්වන්නේ නැහැ නේ මොනම හේතුවක් නිසාද අවිද්‍යාව අනිවාර්යෙන් පෙන්වන්නේ අපි සම්මාදිට්ඨිය උනේ නැත්තම් අපිට අනිවාර්යෙන් විපාකය සඳහා ඇහැ අපිට සකස් කරන්නේ ඒ කර්මයට අදාළ රූප සටහන් ටිකක් අවිද්‍යාව දැන් දෙවියගේ ඇහැට
දැන් ඔබට බලන්න පැති දෙකක් තියෙනවා එකක් බාහිර රූපේ හැදුනේ කොහොමද කියලා ඒ පැත්ත දැන් මම දෙන්නේ බලවස්තුවේ තියෙන බාහිර රූපේ අනිත් පැත්ත තමයි අපිට අභ්‍යන්තර ආයතනයට දැන් බලන්නත් පුළුවන් ඇහැ කරපු මුලාව මොකක්ද කියන දෙයක්. ඒ බාහිර ආයතනෙන් ඇත්ත දකින්නත් පුළුවන්, අභ්‍යන්තර ආයතනෙන් ඇත්ත දකින්නත් පුළුවන්. ආයතන පිළිසිඳ දැකීමේදී තමන්ට ඕන එකක් තෝරගන්න පුළුවන්. එකකින් ඇත්ත දැක්කොත් අනිත් එකෙත් ඇත්ත දකින්න. ඒක පොඩි ආසියක් තියෙනවා. තමන්ට ලේසි එක තෝරගන්න. ආවිතයට දුන ගමයි එකක්වත් පිටින්න්නේ. කොහරි මේ රූපේ පිටියේ මෙහෙ මුලාව හින්දා කියලා පේනවා. ලෝකේ හැදුවේ Taman තුලින් කියලා පේනවා. අපේ බුදුහාම ලෝකේ යන්නේ මේ ලෝකේ දකින්න Taman තුලින්. බබයක් පමණ ශරීරය තුලින් ආයතන තුලින්. එළියෙන් හොයන්න ගිහිල්ලා ඔක හොයන්න බෑ.
චිත්තේන
එළියෙන් හොයන්න ගිහිල්ලා තමයි අපි අර බල්ලෙක් ඉන්න ඕක වෙනස් වෙලා යනවා. ඕක වයස කරනවා. ඕක දෙතිස් කෝපේ නැතිලා තියෙනවා. ඕක ඒක පුරව ප්‍රතිපදාව. ආනේ ප්‍රතිපදාවේදී මේක තේමන්න. මෙහි අවිද්‍යාවෙන් යරෙහි හැදී. ලෝකේ. තමන් තුළින් ලෝකේ දකින්න පටන් ගන්නවා. මං කාටද කිව්ව විදර්ශනාව පටන් ගන්න ඔතන කියලා. ඔව්. තේරෙනවද ටිකක් කටහිනා කියයි කියේ. එළියේ තියෙන ඒ වගේ නාම රූප කඩලා ඒක තාම ලෝකෙට අයිති. මෙහෙ මුලව හින්දා එහෙ රූපවල එහෙන් දැකලා අපි මුලා වෙන මට්ටමක් තියනවානේ. දැන් බල්ලා වතුරට එදිලා මුලා වෙන මට්ටම මොකක්ද? එළිය බල්ලෙක් ඉන්නවා කියලා බාරගන්න එක. එතකොට අවිද්‍යාව කියලා පේනවනේ. දැන් බල්ලෙක් වගේ පේන එක අවිද්‍යාවද? වතුරට එදිනකොට අපිටත් පේනවනේ අපේ සතන්. දැන් කණ්ණාඩියෙන් බැලුවාම පේන මට්ටම අවිද්‍යාවද? තේන මට්ටම නෙමෙයි අවිද්‍යාව. තේන එක අනුව හිතලා ඉතෙන් හදපු එළිය තියනවා කියලා විශ්වාස කරන එක තමයි මේ ලොකුම අවිද්‍යාව. අර වෙ පොඩි පොඩි කියනවා. කඩන්න ඕන මේ ලොකුම මුද්ද අපේ ලෝකේට ආපු වෙන මට්ටම ගානේ කඩන්න ඕන. තේන මට්ටම නැති කරන්න යන්න එපා. තේනීම කියන එක ඒක හේතුය දෙන
එක
තේන තේන එකයි තේනීම නිසා මුලාවෙන් රූප බාර ගන්න එකයි දෙක. ඔබ ටිකක් ගැඹුරුයි ඉතින් ඔතන ඔතන තේරුම් ගත්තොත් තමයි අර ඩිටේල් එක නැත්තම් කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒකට එන්න කලින් මේ ලෝකෙට අහු වෙන එක ටිකක් කඩා ගන්නවා. නැත්තම් තේරෙන්නේ නැහැ මොකක්ද මේ ඩිටේල් එක නැත්තම් කියුවට. අපි හිතන්නේ අගහක් තියෙනවා ඩිටේල් එක නැත්තම්. කුරුල්ලෙක් ඉන්නවා ඩිටේල් එක නැත්තම්. දැන් තේරුණා නේද මුලා වෙලා ඉවර විදිය? බාහිරේ කියනවා ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ හරි කියලා හිතනවානේ. ඒක තාම සම්මාදිට්ඨිය නෙවෙයි. ඔකට අහු වෙලා. අංකේ බාලන සම්බන්දයට අහු වෙලා. තව දෙයක් දුකට අහු වෙලා.
දැන් අතීත අනාගතේ වර්තමානේ නැති එක දකින්න තරම්
ඒවා නැති විට නෙමෙයි ඒවා පිටින්න්නේ. වතුරේ බල්ලෙක් ඉන්නකන්නේ අතීත බල්ලා වර්තමාන බල්ලා අනාගත බල්ලා ඉන්නේ. බල්ලෙක් පිටින් එනවා. අතීත බල්ලෙක් කො අනාගත බල්ලෙක් කො වර්තමාන අතීත අනාගත වර්තමාන කියලා දෙයක්
කියෙදෙන්නේ.
අපේ දෘෂ්ටි බලවත් හින්දා අර ඒකටම දාගන්නවා. ඒකයි මේක පිළිවෙලකට කඩන්න ඕනේ. ඔතන අමතක කරන දේ තමයි මේ බාහිරින් මේ ලෝකේ කොහෙන්ද කියන්නේ. එදෙම්ම බුදුදහමට වෙනස්. ඒ සම්මාදිට්ඨිය ආපු කෙනාට තමයි ලෝකේ තියෙන තමන් තුළින් කියලා නුවණක් තියෙන්නේ. වෙනවන ආපු දවසට වරදින්නේ. ඇත්ත කියන්නේ. ඒකවල බාහිර දෙයක් තියනවා කියලා කියලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ කියන එක. ඒක කියන පොඩි මුලාව. පොඩි කියන්නේ තාම ලෝකෝත්තර මාර්ගේ පටන් අරන්නේ.
පොඩි නෑ ඒ මුලාවනේ.
සමාධිය හරියට ඇවිල්ලා නැහැ.
ඒ කියන්නේ අපි
සමාධිය නැත්තම් කොහොමද සෝවාන් වෙන්නේ? නැත්තම් තමයි ඇති. ඒක
සම්පීඩිකුල් භාවනා කරනකොට රූපේ තියෙනවා කියලා නම් කඩන් ගෙන එකක් ඇත්තටම ඒකත්
ඔව් ඒක ලෝකෙට අහුවෙලා
අහුවෙලා
ප්‍රතිපදා
ඒක
ඉතරක් මේ කෙස්ලම් නියදත් සම්මස්නහර කියන්නේ මේ තාම නියම නිදර්ශනේ නෙමෙයි
පුරුණ ප්‍රතිපදා
ඇත්තටම මේ කෙස්ලම් නියදත්
අපි දැන් පොඩි විවේකයක් ගමු නේද